අත්‍යත්තරූපයයි රහිතරූපයයි බලන හැටි ටිකක් කියාවේ නැහැ. කායානුපස්සනාව තියෙන්නේ මොකටද? කයේ ස්වභාවය බලන්න. කය කිව්වහම අජ්ජත්ත කයකුත් කියනවා බහිත්ත කයකුත් කියනවා නේද? ඉති අජ්ජත්තං ආකායේ කානුපස්සී විරති බහිද්ධාවා කායේ කානුපස්සී විරති. කයේ ස්වභාවය කිව්වහම මොකද්ද කියන්නේ? බාහිර කය කියන්නේ මට අත්‍යත්ත කයකුත් තියෙනවා බාහිර කයකුත් තියෙනවා. දැන් ඔකේ ඉස්සෙල්ලා තේරුම් ගන්න කායානුපස්සන. දැන් සතර සතිපට්ඨානය තමයි එකම මාර්ගයේ නිවන පිණිස තියෙන. ඒකත් මතක් කරගන්න. නේද? නිවන පිණිස තියෙන එකම මාර්ගයේ විදිහට බුදුහාමුදුරුවෝ පනවන්නේ සතර සතිපට්ඨානය. ඒ හතරෙන් පළවෙනි එක තමයි කායානුපස්සනාව කියන්නේ. පළවෙනි එක කායානුපස්සනාව. අනිත් ඒවා මොනවාද? වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. එතකොට ඒ එක එක පිරිසිඳ දකින්න ක්‍රමයක් තමයි මේ පන. කය පිරිසිඳව දකින්න කායානුපස්සනාව. වේදනාව පිරිසිඳ දකින්න වේදනානුපස්සනාව. සිත පිරිසිඳ දකින්න චිත්තානුපස්සනාව. ධම්ම පිරිසිඳ දකින්න ධම්මානුපස්සනාව. පිරිසිඳ දකින්නවා කියන්නේ ඇත්ත ඇති හැටියට දකින්න නේද? ඇයි ඇත්ත ඇති හැටියට දකින්න ඕන? දැන් අපි ඇත්ත දන්නේ නැති හින්දා. දැන් ඇත්ත දකින්න දන්නවනම් ආයේ මාර්ගයක් වඩන්න ඕනේ නේද? බුදුහාමුදුරුවෝ මේ මාර්ගයක් පනවන්නේ ඔය හතර ගැන ඇත්ත නොදන්න හින්දා. කවුද ඇත්ත නොදන්නේ? අපි. දන්නවනම් දැන් මාර්ගඵල ලැබුණා රහස් වෙනවා. දන්නේ නැති හින්දා තමයි මේ ඈ සසරේ යන්නේ. ඒකට තමන් පිළිගන්න ඕන ඔක. ඔක පිළිගත්තේ නැත්නම් මේක කරන්නේ නැහැ. තමන් රූපය ගැන දන්නවා, තමන් කය ගැන දන්නවා. දන්නවා තමයි. ඒ දන්නේ ඇත්ත ඇති හැටි. ඇත්ත ඇති හැටි නිවි කියන එක පිළිගන්න ඕන නේද? යථාභූත ඥානය නිවි. එහෙම නැති හින්දා තමයි බුදුහාමුදුරුව මෙන්න මේක බලන්න කියලා මේක ගැන අනුපස්සනා කරන්න කියලා ක්‍රමය කියා දීලා තියෙනවා. අපි ඔය හතරම ගැන දන්න ටිකකුත් තියෙනවා නේද? කය කිව්වහම දන්න ටිකක් තියෙනවා, වේදනාව කිව්වහම දන්න ටිකක් තියෙනවා, සිත කිව්වහම දන්න ටිකක් තියෙනවා, ධර්ම කිව්වහම දන්න ටිකක් තියෙනවා නේද? ඔය දන්නේ ඇත්ත ඇති හැටි නැත්නම් යථාභූත ඥානය නෙවෙයි. ඔය දන්න ටික ගොඩක් වෙලාවට අපි කියනවා මේ ලෝකෙට ආйти දැක්ක. ලෝකයා කය ගැන මොනවා හරි දන්නවා නම් ඒ ටික අපි ගැන අපි දන්නවා. නේද? සාමාන්‍ය ලෝකයා ශරීරය ගැන මොනවා හරි දන්නවා නම් ඒ ටික අපිත් ඉතින් අඩු වැඩියෙන් දන්නවා නේද? දැන් ශරීරයක් තියෙනවා කියලා දන්නවා නේද? ඔව්. ඒක මොන වගේද කියලාත් දන්නවා නේද? ඈ නේ බල්ලගේ ශරීරයයි අපේ ශරීරයයි වෙනසක් දකින්නවනේ. ඒ මනුස්ස ශරීරේ මොන වගේද කියලා දන්න. ඔය දන්නේ ලෝකෙට ආйти දැක්ක. වෙන ඕන කෙනෙක්ගෙන් අහුවොත් ඔය විදිහේ ශරීරයක් තමයි තියෙන්නේ කියලා කියයි නේ. ඈ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය දැක්ම ඇත්ත ඇති හැටි දැක්ම නෙවෙයි. ඇත්ත ඇති හැටි නොදන්න හින්දා තමයි අපිට මේක ඇත්ත ඇති හැටි දකින්න. ඒකට කියනවා පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්න මාර්ගයක් පනව. එතකොට ඒකෙදී මුලින්ම පනවන්නේ මේ රූපය ගැන දකින්න. කායන පස්සනාව තියෙන්නේ මොකටද? රූපය පිරිසිඳ දකින්න. දැන් කය කියන්නේ පොදුවේ ගත්තහම රූපය. ඒ රූපේ විශේෂ අවස්ථාවක් තමයි අපේ ශරීරය. අපේ ශරීරයේ රූප බාහිර ශරීර ටිකක් රූප. ඊළඟට සත්වයෝ කවුරු හරි ඉන්නා නම් ඒගොල්ලන්ගේ ශරීර රූප. නะ ගස් ගල් අරව මේවා ටික ඒවත් රූප. එතකොට තමන්ගේ කියන රූපෙකුත් තියෙනවා. ඊට බාහිරව අපි රූප කියලා පිළිගන්න જાති ටිකකුත් තියෙනවා නේද? මේ තමන්ගේ කියන රූපෙට කියන අජත්ත රූපය. ඒකෙන් බාහිර තියෙන අනිත් කොහොම බහිද්ද රූප බාහිර. ඒක පණ තියෙන ඒවා වෙන්න පුළුවන්, පණ නැති ඒවා වෙන්න පුළුවන්. රූප කියලා යම් කිසි දෙයක් පිළිගන්නවා නේද? එතකොට ඔන්න ඔය රූපය ඇත්ත දකින්න ක්‍රමයක් තමයි මේ කියලා තියෙන්නේ. යම් කිසි දෙයක් රූපයක් කියලා දැනට බාර අරන් තියනවා නම් හරිද? තමන් දැනට රූපයක් කියලා මොකක් හරි බාර අරන් තියනවා නම් ඕක ගැන හිතට නුවණින් බලන්න කියලා, අනුපස්සනා කරන්න කියලා. හිතට ඒ රූපය ගැන බලන කොටස තමයි කාය අනුපස්සනාව කියන්නේ. හරි? ඒකට මේ රූපය ගැන බැලීමේ ප්‍රතිඵලය ඒ සතිපට්ඨානෙම එහාදි විස්තර කරනවා. දැන් මේකේ කායනුපස්සනාවේ ප්‍රතිඵලය මොකද්ද? මේක වඩාගෙන ගියොත් ලැබෙන ප්‍රතිඵල මොකක්ද? මේක එක තැනක තියෙනවා, නචකින්චි ලෝකේ උපාදීයති. නචකින්චි ලෝකේ, කින්චි කියන්නේ කිසිවක්. උපාදීයති, උපාදාන කරන අල්ලගන්න. න කියන්නේ විරුද්ධාර්ථය. එතකොට මේ ලෝකේ කිසිවක්ම අල්ලගන්න නැති මට්ටමකට හිත දියුණු වෙනවා. නචකින්චි ලෝකේ උපාදීය. කාගේද එහෙම හිත දියුණු වෙන්නේ? කායනුපස්සනාව හරියට වැඩෙන කෙනා. නේද? එහෙම වෙලා නැත්තම් කායනුපස්සනාව වැඩි ළඟයි. අන්නකට වණින් තේරුම් ගන්න. ඒක කායනුපස්සනාවේ අවසන් ප්‍රතිඵලය වෙන්න ඕන. නචකින්චි ලෝකේ උපාදීති. දැන් ලෝකේ කියන්නේ කායනුපස්සනාවේදී කය නැත්නම් රූප. රූප කියන ලෝකේ කිසිවක්ම උපාදාන නොකරන මට්ටමට හිත දියුණු වෙලා නම් අන්න කායනුපස්සනාව සම්පූර්ණ. එහෙම නැත්නම් රූපය පිරිසිඳ දැකලා, රූපයේ ඇත්ත ඇති හැටි දැකලා යථාභූත ඥානෙ ඇති. නචකින්චි ලෝකේ උපාදීයති මට්ටමට ඇවිල්ලා. එහෙම ඇවිල්ලා නැත්තම් තාම රූපය පිරිසිඳ දැකලා නැහැ. ඇත්ත ඇති හැටි දැකලා නැහැ. ඒකට තමන් ඉන්නේ කොහෙද කියලා හොයන්න. රූප ලෝකේ මොනවා හරි අල්ලගන්න ගතියක් තියනවා නම්, උපාදාන කරන ගතියක් තියනවා නම් තාම රූපය පිරිසිඳ දැකලා නෑ. අන්න එයාට තමයි තියෙන්නේ කායනුපස්සනාව. තේරුණා? එයාට තියෙනවා කායනුපස්සනාව වට. තමන් තාමත් රූපෙට අහු වෙනවා නම් මොකද්ද කරන්න ඕන? කායනුපස්සනාව වඩන. ඒ කියන්නේ රූපය පිරිසිඳ දැකලා නැ නචකින්ච ලෝකේ උපාදීයති කියන මට්ටමට ඇවිල්ලා නැහැ. එතකොට අපි බලමු බුදුරජාණන් වහන්සේ කොහොමද මේ කායනුපස්සනාව වඩන්න කිව්වේ. කොහොම වඩන කායනුපස්සනාවෙන්ද මේ මට්ටමට එන්න පුළුවන් නේද? අපිට අවබෝධයක් තියෙනවනේ මෙන්න මේ දක්වායි කායනුපස්සනාව වඩන්න. එතකොට මේ මට්ටමට එන්නේ කොහොම වඩන කායනුපස්සනාව? අපට ඕන විදිහට කය ගැන මෙනෙහි කරලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා විදිහ. මේ අවබෝධයේ එන්න නම් මෙන්න මේ විදිහට වඩන්නවා නේද? පෙර දැන් බලමු සතිපට්ඨාන සූත්‍රයේ තියෙන හැටි. කවුරු හරි ළඟ තියෙනවද සතිපට්ඨාන සූත්‍රය? එනනම් ගන්න. ක කායේ කායනුපස්සී විහෙරති. කායෙහි කාය ගැන බලමින් ඉන්න තියෙනවා නේද? කායේ කායනුපස්සී විහෙරති. කොහොමද ඉන්න කියන්නේ? ආතාපි සම්පජානෝ සති. වචන තුනක් කියනවා. ආතාපි සම්පජානෝ සති. ඔය තුන අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට කියනවා විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්. විනය්‍ය කියන්නේ අතහරින. විනය්‍ය කියන්නේ අතහරින. මොනවද අතහැරින්නේ ලෝකේ? ලෝකේ කියන්නේ දැන් කායනපස්සනාවේදී කය නැත්නම් රූප ලෝකේ. රූප ලෝකේ අතහැරෙන්න ඕනේ. විනය්‍ය ලෝකේ මොනවද අතහැරෙන්නේ? අවිද්‍යා දෝමනස්. ලෝභයයි දෝමනස් ගතිය ගැටෙන ගතිය. දැඩි ලෝභෙයි ගැටෙන ගතියයි අතහැරෙන්නේ. මොකද තමයි පළවෙනි ප්‍රතිපදේ. කායනුපස්සනාව හරියට වඩනවා නම් ඒ කය කියන දේ, කය කියවහම මම කියනවා පොදුවේ රූප. ඒක අජ්ජත් රූප වෙන්න පුළුවන්, බහිද්ද රූප. නේ? අජ්ජත් කය වෙන්න පුළුවන්, බහිද්ද කය. කය කියන්නේ රූප නේ? තමන්ට ඕන නම් ඉස්සෙල්ලා ශරීරවලට දාන්න. තමන්ගේ ශරීරයයි බාහිර ශරීරයයි. දැන් ඔක පොදුවේ අනිත් රූපවලටත් අයිති වෙන්න ඕන. ඉති අජ්ජත්තං වා කායේ කායන පස්සේ විහෙරති වෙන්නත් ඕන. බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරති වෙන්නත් ඕන. නේද? අජ්ජත් රූපෙත් බලන්න ඕන, බහිද්ද රූපෙත් බලන්න ඕන. මොකද ওই දෙකේම අපි රැවටිලා ඉන්නේ. ඇත්ත ඇති හැටි දැකලා නැහැ. ඒක ඇත්ත ඇති හැටි දකින්න මාර්ගය තමයි මේ කායනුපස්සනාවෙන් පෙන්වන්නේ. ඒක කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්ස. විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සන් කියන්නේ කාය කියන ලෝකේ අපහැරෙන්න ඕන ඇලීමයි ගැටීම. නේද? ඇලීම ගැටීම අපහැරෙන්න ඕන. ඒ විදිහට වෙන්න නම් ඔන්න කය පිළිබඳව අනුපස්සනා කරන්න වචන තුනක් වෙනවා. ආතාපි සම්පජානෝ සති. සතිමා කියන්නේ සිහිය පිහිටන්න. කය ගැන නැත්නම් රූපය ගැන සිහිය පිහිටන්න. නේද? සිහිය පිහිටියේ නැත්නම් කය ගැන මොකුත් දකින්නේ නැහැ. නේද? කය දැනගන්නවා, රූපය දැනගන්නවා, නැත්නම් රූපේ මේකයි කියලා සිහියක් පිටන්නේ නේද? දැන් අපි උදාහරණයක් විදිහට දැන් හුස්ම දිහා බලන්නේ නැති වෙලාවට හුස්ම ගැන දන්නවද? නැහැ. බලන්න කිව්වහම තමයි ආ මේ වෙලාවේ මොන වගේ හුස්මක්ද තියෙන්නේ. හුස්ම කියන කය. හුස්ම කියන රූපය ගැන දැනගන්න නම් ඔකට සිහිය පිටන්නවා පළවෙනිදී. නේද? සිහිය පිහිටියේ නැත්නම් හැබැයි තියෙනවද නැද්දවත් දන්නේ නැහැ නේද? හුස්ම ගන්නවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. සිහියෙන් බලන් ඉන්නකොට තමයි දන්නේ හුස්මක් තියෙනවා කියලා. හරි? හුස්ම අපි බෙදෙනවා ආස්වාසය කියලායි ප්‍රාස්වාසය කියලායි නේද? ওই දෙකම තියෙනවා කියලා දැනගන්නේ කොයි වෙලාවටද? සිහිය තියාගෙන හිටියොත්. එතකොට අන්න පළවෙනි දේ සතිම. සිහිය තියන්න. මොකටද? රූපෙට. හරි? කය. සිහිය පිහිටන්න. සිහිය නිකන් පිහිටන්න බෑ. තමන් උත්සාහ කරන්න. වීර්යය. ඒකට කියනවා ආතාප. සිහිය පිහිටන්න නම් වෑයම් කරන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ නේද? දැන් අපි සක්මන් භාවනාව කරද්දී ඒකේ උත්සාහයක් තියෙනවනේ. නේද? ඒකට කියන ආතාව. මොකටද දැන් ආතාව? සිහිය වෙන්නේ. නේද? දැන් අපි කාට හරි කිව්වොත් දැන් ඔයගලන්ට මම කියවා මම කයේ දැනෙන යන සිහිය පිහිටලා එවිදි. එතන තමන්ට ඔක උත්සාහ කරන්න පුළුවන් නේ. උත්සාහ කළොත් සිහිය පිහිටන. ආතාපි සතිමායේද? දැන් ඔක කරන්න බුදුදහමක් අහලා තියෙන්න ඕනද? නෑ. අපි ඔක මුස්ලිම් කෙනෙකුට කරන්න කිව්වොත් එයාට බැරිද? ක්‍රිස්තියානි කෙනෙකුට කරන්න කෙනෙක් එයාට පුළුවන් නේද? අමුතුවෙන් දහමක් දැනගන්න ඕන සිහිය පිහිටන්න පුළුවන් ඕන කෙනෙකුට උත්සාහ කළොත් සිහිය පිහිටන්න පුළුවන්. ඒකට තේරුම් ගන්න ඔය දේ කළා බුදුහාමුදුරන්ට කලිනුත් කළා බුද්ධ කාලෙත් කළා අදත් කරනවා. සිහිය පිහිටන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම සිහිය පිහිටලා මාර්ගඵල ලැබෙයිද? සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් වෙන්න පුළුවන් වෙයි. බෑ. ඇයි බැරි? බුදුදහමක් අහලා නැතනම්. දහමක් අහලා දැකලා නෙමෙයි. නේද? මොනගෙනකොට ඔන්න. ඔය දැනෙන දේවල් දිහා බලائیں۔ නැහ මුතෙන් බුදු කෙනෙක් හොයාගත්තු දෙයක් ඕනද ඔකට? නැහැ. ඒකට තේරුම් ගන්න මේක ආතාපි සතිමා දෙක විතරක් නෙවෙයි. තවත් කොටසක්. සම්පජය. සම්පජාන්න කියන්නේ අන්න නුවණ ප්‍රඥාව. ඒක එන්නේ කාටද? දහමක් අහලා තේරුම් ගත්ත දකින කෙනා. දන්න දකින්න කෙනාට ඥානං පස්සං යථාභූතං ඇත්තෙහි හැටි දන්න දකින්න කෙනාට උන් සම්පජන්නේ යසන්නේ කර ඇත්තෙහි හැටි දැනගන්නේ දකින්නේ දැනගන්නේ කොහොමද? දහමක් අහ. මොකද බුදු කෙනෙක් තමයි ඇත්තෙහි හැටි එලි කරලා දෙන්නේ. හැංගිලා තියෙන සත්‍ය එලි කරලා දෙන්නේ බුදු කෙනෙක්. ඒකට කෙටියෙන් කියන චතුරාර්ය සත්‍ය කියලා. නේද? බුදු කෙනෙක් ඉදි කරලා දෙන්නේ හැංගිලා තියෙන චතුරාර්ය සත්‍ය. හැබැයි ඔය සත්‍ය බුදු කෙනෙක් හිටියත් නැතත් ලෝකේ පවතින සත්‍ය. පවතින ඇත්ත. ඒකයි එකට ආර්ය සත්‍ය කියන්නේ. හ්ම්. වැඩේ තියෙන්නේ ඔය ඇත්ත වැහිලා තියෙන. හ්ම්. ඒ ඇත්ත ප්‍රඥාවෙන්මයි දකින්න. බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේ සද්ධර්මය අහලා තේරුම් ගන්න කෙනාට විතරයි ඔය වැඩේ කරන්න පුළුවන්. සබ්බාසන සූත්‍රයේදී කියවෙනවා ඥානතෝ පස්සතෝ. එයාට තමයි මේ ආශ්‍රය ෂෙයා කරන්න පුළුවන්. න අඥානතෝ න පස්සතෝ. නොදන්න නොදකින්න කෙනාට මේක කරන්න බෑ. දන්න දකින්න කෙනාටයි ආශ්‍රය ප්‍රහාණය දේශනා කරන්නේ. ඔය දැනිට ඇට ඔබ කරන්න බෑ. දන්න දකි. දැනගන්න ඕන ධර්මය. ධර්මය දැනගන්න නම් ඕක අහන්න. ඈ? අහන්න ඉන්නේ කල්යාණ මිත්‍රයන්ගෙන්. මේකයි කල්යාණ මිත්‍ර ඇසුර අවශ්‍ය. කල්යාණ මිත්‍රයා කියන්නේ සද්ධර්මයේ කියා දෙන කෙනෙක්. ඒක සමහර විට කෙනෙක් වෙන්න පුළුවන් සමහර විට පොතක් වෙන්න පුළුවන් සමහර විට රෙකෝඩ් කරපු එකක් වෙන්න පුළුවන් අපි බාහිරෙන් දැනගන්න තියෙනවා කොටසක්. අපිට තව විදිහට කියනවා සුතමයේ ඥානය කියලා තියෙනවා. අහලා හරි කියෝලා හරි දැනගන්න කොටසක් තියෙනවා බුදුරජාණන් වහන්සේ මොනවද මේ අලුතෙන් හොයාගෙන දේශනා කරේ. තව දිරෙන්නේ තේ චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඒක පැති වලින් පෙන්නනවා නැත්නම් පටිච්ච සමුප්පාද නැත්නම් පංච උපාදානස්කන්ධව අහලා දැනගන්නම වෙනවා. නැත්නම් ඔක තනියෙන් අවබෝධ කරගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා තමයි අපි බුදුදහමක් තියෙන කාලෙක ඉපදුන එක හරි වාසනාව ක්ෂණ සම්පත්තිය. බුදුදහමක් තියෙන කාලෙක විතරයි ඒ ක්ෂණ සම්පත්තිය කෙනෙකුට ලබන්න. අබුද්ධෝත්පාද කාලවල ඒක නැහැ. නේද? ඒක අපි මේ මිනිස්සු වෙලා ඉපදින්නේ බොහොම වාසනාවන්ත කාලෙක. නේද? ධර්මයක් අහන්න ලැබිලා තියෙනවා නේද? ඒක අහන්න ලැබුණටම මදි සුතමේ ඥානෙ මදි. ඔක ගැන ඊළඟට නුවණින් විමසන්න ඕන, හිතන්න ඕන. චින්තාමේ ඥානෙ. මේ අහපු දේ ගැන හිතලා බලන්න. චින්තාමේ එතකොට අන්න එයා දන්න දන්න දේ දකින්නවා. හිතනකොට තමන්ගේ දැක්මක් කරගන්න. කලින් තියෙන්නේ පිටින් ගත්ත දැනුමනේ නේද? පිටින් ගත්ත දැනුම තමන්ගේ දැක්මක් කරගන්නවා ඔක ගැන හිතලා නොනින් විමසනකොට චින්තාවෙන්. දැන් එයා දන්නවා භාවනාව කරන්නේ කොහොමද, මේක දකින්න භාවනාව කරන්නේ කොහොමද, භාවනාවේ ඥානය ඇති කරගන්න අවශ්‍ය ටික දන්නවා. එයාට පුළුවන් මාර්ගයේ උපදව ගන්න. මේ දන්න දකින්න කෙනාට කියනවා සම්මා දිට්ඨිය ඇති කරගන්න. දන්න දකින්න කෙනාට ඥානං පස්සං යථා භූතං වෙනකොට සම්මා දිට්ඨිය ඇති වෙනවා. සාස්සහෝති සම්මා දිට්ඨි. ඥාන පස්සන් යථා භූතං වෙනකොට සාස්සහෝති සම්මා දිට්ඨි. පෙර බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහා සලායතන සූත්‍රෙදි ඥාන පස්සන් යථා භූතං වෙන්න ඕන කොහොමද වුණා ගැන. චක්කුං වික්ඛවේ ඥාන පස්සන් යථා භූතං. එහෙ ගැන දැනගන්න දකින්න ඇත්ත ඇති හැටි. ඒ රූප තැහැ පිරිසිදු දකින්න නේද? ඊළඟ රූපේ ඥාන පස්සන් යථා භූතං. එහෙන් යක් රූපයක් දැනගන්නවා නම් මොන ඕක ගැන ඇත්ත ඇති හැටි. ඔව්. යථා භූත ඥානය ඇති කරගන්න. ගන්න දකින්න ඥාන පස්සන් යථා භූතං. රූපේ ඥාන පස්සන් යථා භූතං. ඈ? ඒ වගේම මේ කන ගැන, ශබ්ද ගැන, නාසය ගැන, ගඳ සුවඳ ගැන, දිව ගැන, රස ගැන, කය ගැන, ස්පර්ශ ගැන, මන ගැන, ධර්ම ගැන ඇත්ත ඇති හැටි අව දැනගන්න ඕන දකින්න. ඥාන පස්සන් යථා භූතං. එයාට කියනවා සම්මා දිට්ඨිය තියෙන දෙනා. හරි? එතකොට මේ සම්මා දිට්ඨිය කියන්නේ ඔකේ ඇත්ත ඇති හැටි නැත්නම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් චතුසත්‍ය සම්මා දිට්ඨිය. ඊට කලින් එන සම්මා දිට්ඨියක් තියෙනවා මේ ලෝකෙට අයිති කම්මස්සගත සම්මා දිට්ඨිය කියලා. දැන් ඒක නෙමෙයි මේ කියන්නේ. ඒකෙන් එහාට යන්නේ. ඒක තමයි අපි දහමක් අහලා ඇති කරගන්න ඕනේ. දැන් බලන්න ආයේ අපි කායේ කායන පස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඒතර මේ කය කියන ලෝකේ අවිජ්ජා දෝමනස්ස නැති වෙන හැටියට කොහොමද සිහිය පිහිටන්නේ? ආතාපි සම්පජානෝ සතිමා. සිහිය පිහිටන්න උත්සාහ කරන්න ඕන. ආතාපි සතිමා. ඊට අමතරව දහමක් අහලා සම්මා දිට්ඨිය ඇති කරගෙන ඕක ඊදෙන්න ඕක. එදාට තමයි අර කියන ප්‍රතිඵල එන විදිහේ කායනුපස්සනාවක් වැඩෙන්නේ. නචකින්චි ලෝකේ උපාදීයති වෙන මට්ටමට යනකම් රූපය ගැන බලන්න පුළුවන්. කය ගැන බලන්න පුළුවන්. නේද? පැහැදිලිද? දැන් ওই දල අදහස. කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. එහෙම බලාගෙන යනකොට ඊළඟට බලන හැටි කියනවා. ඉති අච්චත්තං වා කායේ කායනුපස්සී විහෙරති. මෙන්න අජ්ජත්ත කය. ඕකේ කායේ කායනුපස්සී විහෙරතිව ඉන්නවා. ඒ විහෙරතිව ඉන්නකොට මුලින්ම වෙන්න ඕන අවිජ්ජා දෝමනස්සන් අපහැරෙන්න ඕන. නේද? ඇලීම් ගැටීම් අපහැරෙන්න ඕන. ඊළඟට දවසක අජ්ජත්ත කය කියන එක උපාදාන නොකරන මට්ටමකට සිහිය දිනු වෙන්න ඕන. ඊළඟට බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. බාහිර රූපය, බාහිර කය ගැන සිහිය පිහිටගෙන ඉන්න. ඈ? පිහිටන්නේ කොහොමද? ආතාපි සම්පජානෝ සති. ඉතින් මුලින්ම ඒවා යැලින් ගැටින් දුරු වෙන්න ඕන. ඊළඟට එන්න ඕන නචකින්චි ලෝකේ උපාදීය. බාහිර රූප කියන කිසිවක්ම අල්ල නොගන්න මට්ටමකට හිත දිනු. නේද? එතකොට දැන් අජ්ජත් රූපේ වෙනම බලන්න තියෙනවා, බාහිර රූපේ වෙනම බලන්න තියෙනවා නේද? සිහිය පිහිටගෙන ඉන්න තියෙනවා. ඒකට උත්සාහ කරන්න තියෙනවා. මේකේ නුවණ යදන්න තියෙනවා. ආතාපි සංපජාන සතු. නේද? අජ්ජත් රූපෙට බලන්නත් ඕන, බාහිර රූපෙට බලන්න ඕ. හරි? ඊළඟට මොකද කියන්නේ? අජ්ජත් බහිද්ධා වාකායේ කායන පස්සේ මොකක්ද ඉස්සෙල්ලා එකයි මේකේ වෙනස? අජ්ජත් බහිද්ද එකට බලන්නත් ඕන. අජ්ජත් කයයි බහිද්ද කයයි දෙකම එකට බලන්නත් ඕන ආතාපි සම්පජානෝ සතිමත්. ඈ? බහිද්ද කය කියන්නේ මොකක්ද කියලා අපි හොයාගමු. ඉස්සෙල්ලා මම කියලා තියෙන ටික දැනගන්න ඕන. දැනට බහිද්ද කියලා හිතාගෙන ඉන්නේ නම් මේ කයෙන් බාහිර දේවල් ඔක්කොම බහිද්ද නේ. මේ ශරීරයට අමතර ඕන කයක් නැත්නම් රූපයක් තියෙනවා නම් ඒවත් බහිද්ද. ඇයි අපි අජ්ජත්ත කියන්නේ මේ කයට? තමන්ගේ ශරීරයට නේද? තමන්ගේ ශරීරයට අයිති නොවන සියල්ල බහිද්ද වෙනවා. අජ්ජත් රූපෙටත් කායේ කායන පස්සේ විහෙරති වෙන්න ඕන, බහිත් රූපෙටත් කායන පස්සේ විහෙරති වෙන්න ඕන නේද? ඉතින් අජ්ජත් සංවා කායේ කායන පස්සේ විහෙරති, බහිත් ගාවා කායේ කායන පස්සේ විහෙරති. ඔහොම ඉන්න කෙනාට තමයි තව විදිහක් ඊළඟට කියන්නේ. අජ්ජත් බහිත් ගාවා කායේ කායන පස්සේ විහෙරති වෙන්න කියලා කියන්නේ. දැන් ඒ දෙකම එකට බල බල සිහිය පිහිටගෙන ඉන්න කියනවා නේද? අජ්ජත් බහිද්ද ආවා කායේ කායන පස්සේ විහෙරති. එතනත් එන්න ඕන ආතාපි සම්පජානෝ සති. නේද? එතකොට අපි බාහිර රූප ගැන දැනගන්න. දැන් මොකද්ද යනවා නේද උඹ? ලේන්න. ඒක අජ්ජත් රූපයක්ද බහිද්ද රූපයක්ද? බහිද්ද රූපයක් නේ. ෆෑන් එකක් පෙරකෙන සත්‍යය නේද? ඈ? මොකද්ද වැරද්දක් තියෙන ෆෑන් එකක් කරකිනවා. ඒක අජ්ජත් රූපයක්ද බහිද්ද රූපයක්ද? බහිද්ද. යාරෙහිත් මොනවාද තට්ටු කරනව එහෙම? කවුද වෙන්නේ? අජ්ජත්තද බහිද්ද? බහිද්ද රූපනේ. ඔය සද්ද ටික අහගෙන හිටියොත් ගොඩක් රූප ගැන අපි දැනගන්නවා. ලෝකෙට අයිති දේවල් දැනගන්නවා. ඒවා ඔක්කොම අජ්ජත්තද බහිද්ද? බහිද්ද. අකුල රිදෙන. අකුල වෙනස් කරන්න ඕන දැන් අමාරු. අජ්ජත් රූපේද බහිද්ද රූපේද? බාහිරද අභ්‍යන්තරද? බාහිර. අනුන්ගේ කකුල රිදෙන එක තමන්ට දැනෙනවා. තමන්ගේ ශරීරය නේද? ඒකට කියනවා අජ්ජත් රූපේ. අජ්ජත් රූපේ ගැන දැනගන්න. මගේ කොණ්ඩේ අවුල් වෙලා මම දැන් කොණ්ඩේ හදන්න පටන් ගන්නවා. අජ්ජත් රූප නේ. තමන්ගේ ශරීරය ගැන නේද? ඈ? මම දැනගෙන තියෙන්නේ අජ්ජත් රූප. රජ්ජත් රූපේ ගැනත් සිහිය පිහිටන්න. නේද? හුස්ම දිහා බලන් ඉන්නවා. කාගේ හුස්මද? තමන්ගෙනයි තෙන් අජ්ජත් නේ. ශරීරයට අයිති නම් අජ්ජත්. අයිති නැත්නම් බාහිර. ඔකනේ අපි ලෝකෙට අනුව පිළිගන්නේ නේද? අජ්ජත් රූප ගොඩකුත් තියෙනවා, බාහිර රූප ගොඩකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඕව ගැන සිහිය පිහිටන්න බලන්න. කායන පස්සේ විහෙරති. කොහමද? ආතාපි සම්පජානෝ සති. ඔය තුන යෙදෙන විදිහට සිහිය පිහිටන. ඈ එහෙම පිහිටුවොත් මුලින්ම වෙනවා ඔය රූපේ ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝම. ඔය ලෝකේ අපහැරෙනවා මොනවාද? ඇලීමයි ගැටීමයි. මේ විදිහට සිහිය පිහිටියොත් මුලින්ම වෙන්නේ ඒක. එතකොට ඒක වෙන්නේ අජ්ජත් රූපේ දිහත් බලා ඉන්න කියන බහිද්ද රූපේ දිහත් සිහිය පිහිටන්න බලා ඉන්න නේද? ආයෙත් පස්සේ විහෙද
රූප දෙකම අචේතනිකයිනේ. එතකොට
සත්‍යත්‍රි ඒ බලා ඉන්නකොට ඉතින් එක එක ඒවා දැනගන්නේ. ඒවා අපි බලමු. ඉස්සෙල්ලා බලා සිහියෙන් නුවණින් බලා බලා ඉන්නකොට තමයි එක එක ඒවා දැනගන්නේ. පළවෙනි දේ තමයි ඔවා දිහා සිහියෙන් නුවණින් බලන්න. නේද? සිහියෙන් නුවණ පිහිටන්න. පළවෙනි දේ සිහිය පිහිටන්න. නාන ප්ලේන් එකක් තියෙනවා කියලා දැනගන්න. ඔන්න ෆෑන් එකක් තියෙනවා කියලා දැනගන්න. දැන් සිහිය පිහිටනකොට නම් දැනගන්න. නැත්තම් දන්නේ නැහැ. ඒ සිහිය පිහිටන්න උත්සාහය දන්නේ. ඊළඟට තව කොටසක් තියෙනවා. ඔකට නුවණ ගන්න ඕන. ඒක ධර්මයක් අහලා දැනගත්තු දේ අපි ඒකට පස්සේ දාලා බලමු. හරි? ඉස්සෙල්ලා දැන් අජ්ජත් රූපයටත් සිහිය පිහිටන්න වෙනවා, බහිද්ද රූපයටත් සිහිය පිහිටන්න වෙනවා. ඊළඟට අජ්ජත් බහිද්ද කියලා සිහිය පිහිටන්න කියනවා. නේද? එක සැරේ ওই දෙකටම සිහිය පිහිටන්න කියනවා. අජ්ජත් බහිද්දාව ආයකාන පස්සේ ඉන්නේ. ඊළඟට මොකද්ද කියන්නේ? සමුදය. සමුදය කියන එක ගැන සිහිය පිහිටන්න. සමුදය ධම්මානුපස්සීවා පායස්මි විහෙරේ. ඒ කය දිහා බලා ඉන්න වෙනවා. සමුදය දකින්න හටගන්නේ හැටි දකින්න මේ හේතු හටගන්නේ ඇයි කියලා දකිමින් බලා ඉන්න කියලා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අග නැති වෙලා යන හැටි ගැන සිහිය පිහිටගෙන ඉන්න කියලා. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. නේද? ඒක හට ගන්න හැටි ගැනත් සිහිය පිහිටගෙන ඉන්න වෙනවා. විනාශ වෙන නැති වෙන හැටි ගැනත් සිහිය පිහිටගෙන ඉන්න වෙනවා. නේද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊළඟට කියනවා සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය කියන ධර්මතාවයට සිහිය පිහිටගෙන ඉන්න කියන්නේ. ඒ කියන්නේ එක සැරේ ඔව් හට ගන්න හැටි නැති වෙන හැටි දෙකම ගැන සිහිය පිහිටගෙන ඉන්න අවශ්‍ය. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මි විහෙර. අපි ඔය ඉස්සෙල්ලා ඔය කියලා තියෙන වචන ටික මේ දැනගන්න. කරන්නේ කොහොමද කියලා පස්සේ බලමු. හරි? ඉස්සෙල්ලා කියලා තියෙන දේ දැනගන්න එපයි නේද? සතිපට්ඨාන සූත්‍රය. අය ටික හරිද ඒක? කායේ කායන් පස්සේ විහෙරති, ආතාපි සම්පජානෝ සතිමා, විනේ ලෝකේ අවිද්‍යා දෝමනස්සං. ඊළඟට ඉති අජ්ජත්තං ආකායේ කායන් පස්සේ විහෙරති, බහිද්ධාවා කායේ කායන් පස්සේ විහෙරති, අජ්ජත්ත බහිද්ධාවා කායේ කායන් පස්සේ විහෙරති. ඊළඟට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා ආයස්මින් විහෙරති. අවුරු හරි ළඟ තියනවාද සතිපට්ඨාන සූත්‍රය? නැද්ද? පොතක් නැද්ද? තියනවා නම් දෙන්න. පොත බලාගෙන ගිහම වැඩි යන්න. ඒක කියලා තියෙන දේ එහෙම දැනගන්න ඕනේ. නේ? නැත්තම් මම බොරුවක් කිව්වොත් නේ? මොකද අහගෙන ඉන්නේ? එකකට දෙතෙන්ට එනකන් මොහොම කියලා තියනවා කියලා පොඩ්ඩක් මතක් වෙනවා නේද? ඊළඟට මොනවද කියලා තියෙන්නේ? අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති කියලා මොකද්ද කියලා තියෙන්නේ? අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. ඊළඟට යාවදේව ඥානමත්තා කියන්නේ දැන් යාවදේව කියන්නේ අනාගතය. මොකක් පිණිසද? ඥානමත්තාය. ඥානය පිණිස. යාවදේව ඥානමත්තාය. පතිස්සති මත්තාය. පතිස්සති මත්තාය. පති කියන්නේ පිහිටන. මොකද්ද? සතිය. සිහිය පිහිටීම පිණිස. දැන් නිමේ අනාගතේ නිය යාවදේව ඥානවත්තාය පතිස්සති මත්තාය ඥානය ඇතිවීම පිණිස සිහිය පිහිචීම පිණිස නැමෙත අනිසිතෝච විහෙරති යාවදේව ඥානවත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති අනිශ්‍රිතව ඉන්නවා විහෙරති නිශ්‍රිතව කියන එක දන්නානේ ඇසුරු කරගෙන ඉන්නවා නේ අනිශ්‍රිත කියන්නේ එහෙම ඇසුරු කරන්නේ නැහැ නේද දැන් ඇසුරු කරගෙන ඉන්න විදිහට ඇසුරු කරන්නේ නැති වෙනවා කවද්ද අනාගතය අනාගතය කියන්නේ කාමපස්සරාව වැඩුවම ප්‍රතිඵල ආවෝ අනිශ්‍රිතෝච විහෙරති වෙන්නවා ඒක තේරුම් ගන්න දැන් ඉන්නේ නිශ්‍රිතව තමයි කය ගැන රූප ගැන නේද අපි ඇසුරු කරගෙන ජීවත් වෙන්නේ නේද අනිශ්චිතෝච විහෙරති මට්ටමකට පත් වෙයි අනාගතේ නිකායන පස්සනම හරියට වැඩුවෝ නේද ඥානෙත් පහළ වෙයි සිහියත් තිහිටයි අනිශ්චිතෝ විහෙරති කියන මට්ටමකට පත් වෙයි නේද යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති නචතිංචි ලෝකේ උපාදි කොහොම කෙටි කරලා තියෙනවා නචතිංචි ලෝකේ උපාදි එතකොට ඔන්න ඔය මට්ටමට එන්න නේද අපි කායනුපස්සනාවක් වැඩුවොත් වඩන්න ඕන හරි දැන් ඔන්න ඔයාට ගැළපෙන කායනුපස්සනාවක් හොයා ගන්නවා තමන් වැඩම කායනුපස්සනාවෙන් පටන් අරන් බලන්න ওই ටිකට එනවද කියලා. දැන් කායනුපස්සනාව යටතේ තියෙන භාවනා මොනවද? ආනාපාන සතිය තියෙනවා. හරි. තව අසුභය බලන එක. ඒ කියන්නේ දෙතිස් කුණු පද්ධති විදිහට බලන එක තියෙනවා කායනුපස්සනාව. තමයි. නවසීවකිකයේ තියෙනවා අර මරණයේ එක එක අවස්ථා මලමිනී ඈ දවස් තුනක් ගියාම කොහොමද එහෙම එහෙම අවස්ථා නමේකදී බලන්න පුළුවන් නවසීවකික ධාතු මනසිකාර කියන්නේ ධාතුන් විදිහට සතර මහා ධාතුනේ පඨවි ආපෝ තේජෝ වායෝ විදිහට මෙනෙහි කරන්න තියෙනවා සක්මන ඉරියාපත සතර ඉරියව්වේ සිහිය පිහිටන්න තියෙනවා. ඊළඟට හැම ඉරියව්වකම සිහිය පිහිටන්න තියෙනවා නේද? සම්පජානකාරී හෝති. හැම එකකම හැම ඉරියව්වකම ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියන්නේ. යන එන ඒවට එහෙම එහෙම බලනකොට අතක් උස්සනකොට ශරීරයේ මොන ඉරියව්වකලත් ඕකේ සිහිය පිහිටගෙන ඉන්න නේද උදේ අවදි වුණ වෙලාවෙන් ගන්න රෑ නින්දට යනකම් සිහිය පිහිටගෙන ඉන්න තියෙනවා තමන් කොච්චර සිහිය පිහිටනවද කියන එක තමන් දන්නවා ඈ කොයි වෙලාවෙද සිහිය පිහිටින්නේ ඈ උදේ ඉතින් අමාරුවෙන් මේ ආනාපාන සතියට බලෙන් සිහිය පිහිටන්න හැදුවා තේරුම් දුන්නේ ඈ කුස්සඩියා බලයි ඈ එතකොට අවදි වුණ වෙලාවෙන් ගන්න රෑ නින්දට යනකම් කොච්චර වෙලාවක සිහිය පිහිටුවද කියලා තමන් දන්නවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ විදිහට නේද? සම්පජන්නකාරී හොති. එතකොට ඔන්න ඔය වගේ භාවනා තියනවා නේද? කායික ප්‍රශ්න. දැන් අපි දෙතිස් කුණභ භාවනාව ගත්තොත් නේ ශරීරය මොකද තනි ශරීරයක් විදිහට ගන්න නැතුව මොකද කියන්නේ කොටස් වලට මේ ගාන කොටස් දියර කොටස් ඊළඟට වායෝ ධාතු වායෝ කොටස් ටික තේජෝ උෂ්ණය කියන කොටස් ටික වෙන වෙනම එකෙදි වර්ග කරලා තියෙනවා අපි මූලිකව බලන්නේ මේ ඝන ද්‍රව කොටස් ටික නේද ගණ ජාති 20යි දියර ජාති 12යි තව තියෙනවා වගේ වායෝ කොටසයි තේජෝ කොටසයි ඒව ගැන තියෙනවා එතකොට මේ ශරීරය හැදිලා තියෙනවා මෙන්න මේ වගේ කොටස් එකතු වෙලා කියලා බලන දැක්මක් තියෙනවා. නේද? එතකොට ඒකෙන් කෙනෙකුට පුළුවන් දැන් ශරීරයක් දැක්කහම ඔය තියෙන ශරීරයන් නෙමෙයි මෙන්න මෙහෙම කොටස් කියලා. ඒක ඔක නිතර නිතර මෙනෙහි කර කර ඉන්නකොට පුළුවන්. කමක් ඒ බලන්න නේද? එතකොට ඉදාට ඔන්න යම් කෙනෙක් දකිනකොට ඇලීමක් හරි ගැටීමක් හරි එනකොටම තමන්ට මතක් කරගන්න පුළුවන් නම් කොහොම කෙනෙක් නෙමෙයි ඔය තියෙන්නේ අතන තියෙන්නේ කෙස්ලම් නියදත් සම්මස්නහර ඕවගොඩ කියලා තමන්ට ක්ෂණිකව සිහිය පිහිටන්න පුළුවන් මට්ටමකට ආවු අර ඇලීම ගැටීම ඇති වෙයිද නැහැ ඇලීම ගැටීම යටපත් කරගන්න පුළුවන් එතකොට ඔන්න විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්ස ඇලීම ගැටීම අතහරින්න පුළුවන්කම තියෙන. ඒ විදිහට සිහිය පිහිටු. නේද? දැන් මොකද්ද අපි මේ කරලා තියෙන්නේ? ශරීර සංඥාවක් එන එකේ ඒක එන්නේ නැති වෙන්න. මතන් තියෙන්නේ කෙස්ලම් නියදත් සම්මස්නහර ගොඩව. කියලා සිහිය නුවණ පිහිටු. එහෙනම් ශරීරයකට යම් කිසි ඇලීමක් ගැටීමක් තිබුණා නම් ඒක පිටින් නැහැ මොකද දැන් ශරීරයක් නැහැ තියෙන කෙස්ලම් නියපොතු ගොඩක් නේද කොටස් ගොඩක් නේද ඕකකලාට ඔය කෙස්ලම් නිය ඒවටත් ඇලෙන්න ගැටෙන්න පුළුවන් නේද හරි ඒකෙන් මිදෙන්න තව උපක්‍රමයක් තියෙනවා මුතර තියෙන්නේ එහෙම නෙමෙයි ධාතු කටවියා පෝතේජෝ වායෝ නැත්නම් රූප කලාප ගොඩ. කෙස්ලොම් නියදත් කියලා දෙයක්වත් නැහැ. එතන තියෙන්නේ රූප කලාප ගොඩ. රූප කලාපයක් කියන්නේ කටවියා පෝතේජෝ වායෝ එකතු වීම. සතර මහා ධාතු. ඒකට සතර මහා ධාතුවට අපි සිහිය නුවණ පිහිටලා අර කියපු රූප ටිකෙන් මිදෙනවා. කෙස්ලොම් නියදත් කියලා තිබුණ කොටස් ටිකෙන් මිදෙනවා. එතන තියෙන්නේ සතර මහා ධාතු ගොඩ. නේ ශරීරයෙන් මිදෙන්න කෙස්ලම් නියදත් කොටස් වලට සිහිය තියෙනවා කෙස්ලම් නියදත් වලින් මිදෙන්න සතර මහා ධාතුවට නැත්නම් රූප කලාප වලට සිහිය තියෙනවා හරි එහෙම මෙනෙහි කරලා එතකොට කෙස්ලම් නියදත් වලට ඇලීමක් ගැටීමක් ආවනම් ඔන්න ඒකෙන් මිදෙනවා අතන තියෙන්නේ සතර මහා ධාතු ගොඩ රූප කලාප වල එතනින් පුළුවන් නේද ඇලීම ගැටීම දුරු කරගන්න
පුළුවන්.
ඒ කියන්නේ සංයෝජන දෙකක් අඩු වෙනවනේ මාන්‍ය දෘෂ්ටිය. ඒක බලන්නකෝ කරලා. දැන් ඇලීම් ගැටීම් ටික අඩු වෙන ගතියක් තියෙනවා බලන්නකොට නේද? අපි සංයෝජන දුරු වෙනවද කියලා වෙනම කතා කරමු. දැන් දැනට ඔය මට්ටමේදී ඒ අර ඇලීම් ගැටීම් දුරු වෙනවා. ඒකට සතිපට්ඨානයට ගැලපෙනවා නේද? අවිජ්ජා දෝමනස්සං අතහැරෙනවා. ඈ ඊළඟට සතර මහා ධාතුවේට ඇලීමක් ගැටීමක් ආවොත් එහෙම දැන් කරගන්න දෙයක් නැහැ. ආ ඒකත් වෙනස් වෙනවා කියලා බලන්න. සතර මහා ධාතුව නැත්නම් රූප කලාප වෙනස් වෙනවා. ආ ඇති වෙනව නැති වෙනව. උපාද තితి බංග කියලා ඔන්න තව බලආගෙන. ඔවත් ඇති වෙනව නැති වෙනව. වෙනස් වෙනවා. මොකද වෙනස් වෙලා යන දෙයකට මොකටද? ඇලෙන්නේ ගැටෙන්නේ. හරි. අපේ සතර මහා ධාතුවට ඇලීමක් ගැටීමක් කියනවා නම් ඒකෙන් මිදෙන්න ඕකේ වෙනස් වෙන ගතියට සිදුවේ. අපිට අපි කියන අනිත්‍ය නැත්නම් විපරිණාම අන්‍ය තත්ත්ව වලටපත් වෙන එකට දැන් සිදුවේ. නේද? දැන් අපි දැන් බුද්ධාගම ඉගෙනගෙන ওই ටික කරනවා. ওই ටික කරන්න ධහම දැනගන්නම ඕනද? අපේ විද්‍යාඥයෙක් ඉන්නවා ඕවා හොයාගත්තා. ඈ රනීල්ගෝ අයින්ස්ටයින්ලා මේවා හැදිලා තියෙන්නේ පරමාණු වලින්. ඌයි තියෙන මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැන. මේවා කියන්නේ මේ ඈ දෙපාරක් එක මොහොතේ දකින්න බැරි තරම් වේගකින් වෙනස් වෙනවා. හ්ම්. ඈ එක්ක මේක ශක්තියක්ද දෙයක්ද කියලා කියන්නද ඔය මට්ටමට දැකපු අය හිටිය ඒගොල්ලෝ අපිට වඩා උග දැකලා තියෙනවා අපිටත් උගන්නයි අපි කියන්නේ කියන්නේ ඈ මොනද යන්නේ මොකද කියන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ සෝවන් වුණාද නැහැ ප්‍රශ්න එහෙනම් අපිත් ඔය ටික හොයාගෙන ගිහින් සෝවන් වෙයිද නුවණින් විමසන්න ඕනේ තේරුම් ගන්න ඕනේ ඕක ලෝකෙට ඇයිති සෙවීම අපේ කොච්චර හොයාගෙන ගියත් මාර්ගඵල නම් ලබන්න බැහැ ලෝකෙට ඇයිති ඥාන නම් ලබා ගන්න වාට වඩා මන් දන්නවා කියන්න නම් මොනවා හරි හොයා ගන්න. හැබැයි අර කියපු නැතිංචි ලෝකේ උපාදී යති මට්ටමට එයිද? යාවදේව ඥානමත්තාය පටිච්චසමුප්පාය අනිස්සිතෝච විහෙරති. මට්ටමට ඒවට යම් කිසි මට්ටමකින් එනවා කියලා පෙන්නයි. එනකට අපි තව ටිකක් දහමට අනුව මේක හොයනවා. අන දැන් බුදුහාමුදුරුවෝ කියපු දේවල් ටිකකුත් බලන්න. බුදුහාමුදුරුවෝ ලෝකේ හොයන්න කිව්වේ බාහිරෙන්ද තමන් තුලින්ද? තමන් තුලින්. තමන් තුලින්. ලෝකේ දකින්න කිව්වේ බඹයක් පමණ ශරීරය තුලින්. රෝහිතස්සට කිව්වා නේද? බාහිරෙන් ගිහිල්ලා හොයලා නම් මේ ලෝකේ දකින්න බෑ ලෝකේ කෙලවර දකින්නක් බෑ ලෝකේ හටගන්න හැටි දකින්නත් බෑ ලෝකේ නිදෙන්නත් බෑ හැබැයි ලෝකේ හට කෙලවර දකින්න නැතුව හටගන්න හැටි නිරුද්ධ වෙන හැටි දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ ඒ දකින්නත් ඕන ඒ බාහිරෙන් හොයලා ඕක අවදානම් දකින්න දකින්න නම් මේ බබයක් වගේ ශරීරය තුලින්මයි ඕක දකින්න දැන් අපි ඕක හෙව්වේ ශරීරය තුලින්ද? අර විද්‍යාඥයෝ ටික හෙව්වේ ඒක තමන්ගේ ශරීරය තුලින්ද? එළියේ තියෙන ඒවානේ කඩ කඩ බැලුවේ.
එළියේ තියෙන
දේවල්. ඒක එළියේ තියෙන දේ හැදිලා තියෙන හැටි තමයි ඔය කියන්නේ. මේ කඩාගෙන කඩාගෙන ගිහිල්ලා අන්තිමට කියනවා ඔතන තියෙන මොනවා හරි ඉතින් වචන ටිකක් කියනවා. මේ දැන් එහෙම කිව්වට ඇත්ත ඇහිටි අහුවෙයිද?
අහුවෙන්නේ.
මෑ කිව්වට හරියන්නේ නැහැ. ටිකක් තේරුම් අරන් කියන්නේ.
නේද? ධර්මයක් අහලා ධර්මයේ.
ඇයි කාන්ද විශ්වාසය නැන්නේ? නේද? දැන් අපි ප්‍රායෝගිකව ඕක එතෙන්දි ඇයි අහුවෙන්නේ? දැන් ධර්මය අහලා නැති හින්දා කිව්වට ඕක අපිට විතරනේ කියන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒක කියලා හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට නේද? තට දැනෙන ප්‍රායෝගික පැත්තකින් තෙන්නන.
ඒක පටිච්ච සම්පන්නය අහුවෙන්නේ. ඒක පටිච්ච සම්පන්නයට අහුවෙන්නේ නැද්ද ඒක ළඟ දැනීම?
ඒක තමයි අපි හොයන්නේ. අහු වුණා නම් මේගොල්ලෝ දැන් රහත් වෙනවා. එහෙම වෙලා නැහැ. නේද? මම පටිච්ච සම්පදායක් දැකලාද? නැහැ. පටිච්ච සම්පදායක් තාම කතා කරලා නැහැ. මේ තියෙන දේ කඩාගෙන ගිහින් ඕක හැදිලා තියෙන්නේ මේ වයින්. ඕවත් වෙනස් වෙනවා කියලා නම් කියලා
තියෙනවා.
අනිත්‍ය කියන එක ඉතින් ඒගොල්ලෝ කියයි ඒ වෙනස් වෙන බව අපි දන්නවා. ඔයගොල්ලන්ට වඩා අපි දන්නවා.
ඒගොල්ලෝ
කියලා කියයි. දැක්ක
බගින්ද
කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දන්නේ. ඒ වචන ටික දන්නේ නැති වෙනකොට අපි අනිත්‍ය බලලා අපි කියන්නේ උතෙන්ට නේ. ඈ අපි අනිත්‍යයි කියලා බලලා. ඔය කෙස්ලොම් නියදත් ගොඩක් අපි ශරීරයක් නෙමෙයි අතන තියෙන කෙස්ලොම් නියද. කෙස්ලොම් නියද ගොඩක් නෙමෙයි අතන තියෙන රූප කලාප ගොඩක්. ආ ඒ රූප කලාපත් ඇති වෙනා නැති වෙනා ඈ තියෙනවා පවතිනවා නැති වෙනවා චිත්තක්ෂණ 14 ඈ හිතා ගන්න බැරි වේගෙන් ඕක වෙනස් වෙනවා දැන් ඔය අනිත්‍ය නම් දකින්නේ ඔය අනිත්‍ය අර කොල්ලොත් දැකලාද ඈ අපෙන් තියෙන ශක්තියින් ගොඩ ශක්තියින් කියන්නේ එහෙම වේගෙන් වෙනස් වෙන අපිට දකින්න බැරි තරම් වේගෙන් වෙනස් වෙන එක මොහොතේ දකින්න දේ තව මොහොතක දකින්න බෑ කියන මට්ටමට ඒගොල්ලෝ ඕක පුරාගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. අපිත් ඔය බලලා බලලා යන්නේ ඔතෙන්ට. ඈ? අද චිත්තනිත්‍ය බලලා 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 යන්න හදන්නේ ඔතෙන්ට. තාම ලෝකෙට අහුවෙලා. ලෝකේ තියෙන දේ වෙන මෙහෙමයි කියලා තියරි එකක් හොයාගෙන අලුතෙන් මොනව හරි දෙයක් හොයාගෙන. ඒකට ඒක දැනගත්තේ කවුද? ඔය වෙනස් වෙනවා කියලා දැනගන්නේ කවුද ඔක හොයලා හොය? මම දන්නවා ඕගොල්ලන්ට වඩා කියලා නම් කියන්න. ඕගොල්ලෝ මේක දන්නේ නැහැ, මම නම් මේක දන්නවා කියලා කියන්න පුළුවන්. මොකද වෙලා තියෙන්නේ? මම තව ටිකක් මම තමයි මේක දන්නේ. මම තමයි මේක හොයාගත්තේ කියලා නම් කියන්න පුළුවන්. මොකක් සක්කාය දිට්ඨිය දුරු වෙයිද? ඉවන කොහොම හිටත් සක්කාය දිට්ඨියව දුරු වෙලා නැහැ. මං අලුතෙන් දෙයක් හොයාගත්තා කියලා නම් කියන්න පුළුවන්. නේද? ලෝකෙට ඇවිත් නමක් ගහගන්න නම් පුළුවන්. මේ ලෝකෙත් මාර්ගෙට ඇතුල් වෙලාවත්. ඒක තව ටිකක් තේරුම් ගන්න අපි ගමු මුලා වෙලා ඉන්න මට්ටම. අපේ උපමාව. මොකද්ද? වතුරට එබෙන බල්ලා. බල්ලා වතුරට එපිලා මොකද වෙන්නේ? අපිට පේනවා බුරනවා. ඇයි බුරන්නේ කියලා හිතුවත් අපට තේරෙනවා නෝ මූ රැවටිලා තියෙනවා. මොකටද? වතුරේ තව බල්ලේ ඉන්නවා. ඒ හින්දානේ මේ බල්ලා එක්ක තරහ හරන්නේ බුරන්නේ නේද? බල්ලෙක් වතුරට එපිලා බුරන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා හිතලා. ඒක දැඩිව විශ්වාස කරනවා. නේ? එයාට නුවණක් නැහැ මේ ඡායාවගේ ඡායාව දැකලා මෙහෙම පේනවා කියලා නුවණක් නැහැ නේ. බල්ලා හිතන්නේ තව බල්ලෙක් ඉන්නවා. දැන් අපි ඔය බල්ලට ඇත්ත අවබෝධ කරගන්න උදව් කරනවා. අපි රූපේ රැවටිලා ඉන්නකොට අපි රූපෙන් මිදෙන්න මොනව හරි කළා නම් බල්ලටත් ඔය ටික කරන්න කියලා කියමු නේ. අපි තව ශරීරයක් දැක්කහම කොහොමද මෙනෙහි කරේ? ඔතන ශරීරයක් නෙවෙයි තියෙන්නේ, කෙස් ලොම් නියඟ සංමස්නහර විදිහට මෙනෙහි කරනවා. වෙතිස්කුණ. අපි බල්ලටත් කියමු, ඔයා ශරීරයක් දැක්ක ගමන් මෙන්න මෙහෙම මෙනෙහි කරනවා. ඔතන තියෙන ශරීරයක් නෙවෙයි, කෙස් ලොම් නියඟ සංමස්නහර ගොඩක්. බල්ලා ඉතින් අන්න ආන්න බල්ලෙක් ඉන්නවා නේද? ඔය බල්ලෙක් නෙමෙයි, කෙස් ලොම් නියද සම්මස්නහර හැටයට මිදුලි ගොඩක් කොතන තියෙන කියලා දැන් මෙනෙහි කර. අපි කරන්නේ ඕකනේ. දැන් එයාගේ තරහා අඩු වෙයිද? හිතලා දෙන්න. අඩුවෙන්. මෙතන බල්ලෙක් නෙමෙයි අය. කෙස්ලොම් නියදත් සම්මස්නහර ගොඩක් කිව්වහම එයාට තරහයක් නෑ. මේ කෙස්ලොම් නියදත් සම්මස්නහර එක්ක මම මොකටද තරහයක්? දැන් බල්ලා කියන සංඥාවෙන් නිදිලා මෙතන තියෙන කොටස් තුනක් නේද? දැන් තරහ අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. ඒක බොරු කියන්නේ නැහැ. බුරණ එක නවත්තනවා. අනේ බල්ලෙක් නෙමෙයි කෙස්ලොම් නියද සම්මස්නහර ගොඩක් කියලා එයාට නුඹන පිළිතියෝ. බුරයිද තව දුරට? ඒ තරහ අඩු වෙන්නේ නැද්ද? ඇලීමක් තිබුණා නම් ඒක අඩු වෙන්නේ නැහැ. අඩු ඇලීම් ගැටින් අඩු වෙනවා. අඩු අපිත් ශරීරයක් දකින්නකොටම ওই තියෙන කෙස්ලොම් නියද සම්මස්නහර කොට කියලා බලන්න පුරුදු වෙන දවසට වෙනදා තරහ ගත්තා නම් මේ මගේ තරහකාරයේ මොක නැති වෙනවා නේද? ඇලුනම ඇලීමක් නැති කරගන්න පුළුවන් නේද? හරියට භාවනා කරලා නේද? හොරට භාවනා කරලා නෙමෙයි.
දකින්නට මම මෙහෙ කරගන්න පුළුවන් නම්
මේ ශරීරය නිවේ අනේවා ගොඩක් ඇලීම ගැටීම අඩු වෙනවද නැද්ද
අඩු
බලන්න පුළුවන් මේවා තියෙනවා දැන් මේ විදිහට බැලුවහම ඇලීම ගැටීම අඩු වෙනවද නැද්ද
අඩු
වෙනවා හ්ම් අභිජ්ජා දෝමනස්සන් අඩු වෙනවද නැද්ද අඩු වෙනවා මේ ලෝකේ තියෙන ඇලීම් ගැටීම් අඩු වෙනවා තව ශරීරයක් කියලා හිතපු එකේ ඇලීම ගැටීම් අඩු වෙනවා තව බල්ලෙක් කියලා හිතපු එකේ ඇලීම ගැටීම් අඩු වෙනවා ඔය තියෙන කෙස් ලොම් නියතත් සම්මස්නහර කියන බැලුවා භාවනාවේ ප්‍රයෝජනයක් තියනවද නැද්ද? තියෙනවා. තරහ අඩු කරගන්න පුළුවන්. ඇලීම අඩු කරගන්න පුළුවන්. දැන් අපි යෝග පුරුදු කරලා තව ශරීරයක් දැක්කහම ආයෙ ඇලෙනවා ගැටෙනවා. දැන් මොකද කරන්නේ? ආයෙ අපිට මෙහෙ කරන්න වෙනවා නේද? දැන් බල්ලා තව තැනක ගිහින් වතුරට එබුණහම ආයි තරහ යනවා මෙනේ කරනවා නෑ නෑ ඔතන ඉන්නේ බල්ලෙක් නෙමෙයි කෙස්ලොම් නියතත් සම්මස්නහර ඌට මෙනේ කරන්න පුළුවන් නම් තරහ අඩු කරගන්න පුළුවන් යටපත් කරගන්න පුළුවන් නේද ඇලීමක් ආවොත් ඒවත් යටපත් කරගන්න පුළුවන් හැබැයි ආයි සරයක් වතුරට ඉබුණා ආයි ලෝක කරන්න තිබෙන ඉබෙන සරේට ඌක කරා බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න සරේට අර භාවනාව කරන්න. එතකොට තරහ අඩු කරගන්න පුළුවන්. නේද? ආයි බල්ලෙක් දැක්කොත් තරහ යන ගතිය නැති වෙනවද? නෑ. ඒ දැක්කත් ආපහු භාවනාව කළොත් පුළුවන්. භාවනාව නොකරන වෙලාවට
ගැටීම ඇති
වෙනවා. ඇලීම ගැටීම ඇති වෙනවා. අපටත් ඔහොමයි. ශරීරයත් දකින්නකොටම සිහියන වෙන පිටලා ඔය තියෙන්නේ මේ කොටස් ගොඩක් කියලා වෙන් කරගත්තොත් ඇලීම ගැටීම නැති වෙයි. බැරි වුණත් එහෙම ආයෙත් ටිකක් මතුවේ.
ආයෙත්
දැන් ඒව නැති වෙලාද යටපත් වෙලාද? නෝක යටපත් කරන්න උපක්‍රමයක් නේද? ඇලීම් ගැටීම් යටපත් කරන්න උපක්‍රමයක්. හ්ම්. ඒත් ඒකෙත් වටිනකමක් තියෙනවා. හ්ම්. ගොඩක් තරහ යන කෙනෙකුට නැත්නම් ගොඩාක් ඇලිලා ඉන්න කෙනෙකුට ඔය භාවනාවේ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මොකටද? ඇලීම් ගැටීම් යටපත් කරගන්න. ඔතන සිහිය නුවණ පිහිටිය ගමන් ඔය ඔය විදිහට ඇලීම් ගැටීම් යටපත් කරගන්න පුළුවන්. හැබැයි සිහිය නුවණ පිහිටන්න අමතක වුණ වෙලාවට ආපහු මේ ටික එනවා මතුවෙලා. එහෙනම් මේ කරලා තියෙන්නේ යටපත් කිරීම. තාවකාලික යටපත් කිරීම. ඕකට අපි කියන අපේ කෙලෙස් යටපත් කරන්න පුළුවන් අදාංග වශයෙන් විස්කම්බන වශයෙන්. එහෙනම් යටපත් කරගන්නවා මතුවෙන්න නොදී. දැන් මතුවෙන්න නොදී යටපත් කළාට ආයෙ මතුවෙන හැකියාව නැති වෙලාද?
නැහැ.
ආයෙ මතුවෙන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේක සමුච්ඡේද වශයෙන් කඩලා නැහැ.
තාවකාලිකව
යටපත් කරනවා. ඒක මතුවෙන්න තියෙන හේතු ටික අයින් වෙලා නැහැ. හරි? යටපත් කිරීම වුණාට මේව කඩලා දාලා නැහැ ආයේ මතු නොවන මට්ටම. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයක් වෙලා නැහැ. පදාංග වශයෙන් විස්තම්බන වශයෙන් තමයි ප්‍රහාණය වෙලා තියෙන්නේ. ප්‍රහාණය කිව්වට ඒකට කියන්නේ යටපත් වෙලා. ආයේ මතු වීමේ හැකියාව
තියෙනවා.
තියෙනවා. ඇයි මේ මතු වෙන්නේ? මේකේ තාම අවිද්‍යාව තියෙනවා. මුලාව තියෙනවා. ඇත්ත දැකලා නැහැ. අවිද්‍යාව තියෙනවා කියන්නේ ඇත්ත දැකලා නැහැ. ඇත්ත ඇති හැටි දැකලා නැහැ. හරි? අපි වෙන උපක්‍රමයක් යෙදලා යටපත් කරලා විතරයි. ඇත්ත ඇති හැටි
දැකලා
නැහැ. හරි? ඇත්ත ඇති හැටි දකින් ප්‍රඥාව ඇති වුණොත් විතරයි සමුච්ඡේද වශයෙන් ආයේ මතු නොවන විදිහටම අයින් කරන්න පුළුවන්. හරි? එතකොට ඔය යටපත් කිරීම කරන තාක් කල් ඔය වඩලා තියෙන්නේ పూర్ව ප්‍රතිපදාව. අපේ නීවරණ යටපත් කරන වැඩ පිළිවෙලා. හරි? තාම ආර්ය ප්‍රතිපදාවට ඇවිල්ලා නැහැ. ආර්ය ප්‍රතිපදාව කියන්නේ මේව සමුච්ඡේද වශයෙන් කඩලා දාන මාර්ගය. ඒක නිකන් කරන්න බෑ.
ඒක ධම කාල
ඒකට බුදුදහම අහලා තේරුම් ගන්න තියෙන්න ඕන. ඒ කියන්නේ සම්මා දිට්ඨිය තියෙන්න ඕන. සම්මා දිට්ඨිය තියෙනකොට ජාති හතරක් තියෙනවා. චතුරාර්ය සත්‍ය ගත්තොත් දුක කියන්නේ මොකද්ද? ඒකේ හේතුව මොකද්ද? නැත්නම් සමුදය දුක නිරෝධය කියන්නේ මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද කියන අවබෝධයක් තියෙනවා. නිරෝධය ගැනයි මාර්ගය ගැනයි අවබෝධයක් එන්නම ඕන. දැන් අපෙන්දි නිරෝධය. නිරෝධය කියන්නේ සමුච්ඡේද වශයෙන් මතු නොවන විදිහටම කපලා දැන්. ඒක ගැන නුවණක් ඇවිල්ලාද කම?
නැහැ.
අපි යම් මට්ටමකට මේ විදිහේ තරහ ගන්න එක දුකයි කියලා දැකලා තියෙනවා. ඒකෙන් මිදෙන්නනේ කොහොමද? මෙනෙහි කරන්නේ නේද? කෙස්ලොම් නියදත් කියලා මෙනෙහි කරන්නේ අර තරහ යන එක දුකක්. ඈ ඒකට හේතුව ඔය මිනිස්සෙක් ඉන්නවා කියලා දැනගත්තා. ඒකට මිනිස්සෙක් නෙමෙයි එතන තියෙන්නේ මනුස්ස සංඥාවෙන් මිදෙන්න අපි උපක්‍රමය යොදන. ඒකට తాවකාලිකව මේවා යටපත් කිරීමක් තියෙනවා. හරි? තාම අපි නිරෝධය නැවත නූපදින ගතියක් දැකලා නැහැ. නැවත නූපදින ගතියක් දැකලා නැහැ. නේද? නිරෝධය කියන්නේ ආයෙ හටගන්නේ. ඒක වෙන අවබෝධයක් ආවොත් තමයි නිරෝධ කරන මාර්ගයේ කෙනෙකුට තේරුම් ගන්න. ඒකයි මම කියන්නේ ආර්ය ප්‍රතිපදාවට එන්න පුළුවන් මේක නූපදින ගතිය ගැන අවබෝධයක් එන්න. යටපත් කිරීම නෙමෙයි. නූපදින ගතිය ගැන නුවණක් එනවා නිරෝධය කියන්නේ. නැවත උපදීමක් නැති කිරීම තමයි නිරෝධය කියන්නේ. ඒකට තරහව කියන එක නැවත නූපදින තත්වයක් තියෙනවා. ඒක තේරුම් ගන්න. එහෙනම් ඒ සඳහා මොකක්ද කරන්න ඕන මාර්ගය? ඇලීම කියන එක නැවත නූපදින තත්වයක් තියෙනවා. ඉතලා ඒක තේරුම් ගන්න. මේව දෙයක් තියෙනවා. එහෙනම් ඒ සඳහා මොකක්ද කරන්න ඕන මාර්ගය? එතකොට ඒකට දහමක් අහලා දැනගත්ත කෙනාට විතරයි ඕක ගැන අවබෝධයක් එන්නේ සම්මා දිට්ඨිය කියන්නේ. හරි? දැන් බලන්න අර බල්ලා වතුරට ඉඳලා අපි කරන භාවනා ටික කළොත් සතිපට්ඨානෙ වැඩුවොත් ආයන පස්සන. හරි? දෙතිස් කුණුකේ වඩන්න පුළුවන්. ඊළඟට ධාතු මනසිකාරය වඩන්න පුළුවන්. ඒවයි අනිත්‍ය බලන්න පුළුවන්. ඔය මොකක් කළා? ඇලීම ගැටීම යටපත් වීමක් තියෙනවා. මේක නෑ නෙවෙයි. හැබැයි මුලාව දුරු වෙලාද? අවිද්‍යාව දුරු වෙලා. නෑ. ඇයි අවිද්‍යාව මුලාව දුරු වෙලා නෑ කියන්නේ? තාම අර බල්ලා හැදිච්ච කෙස්ලොම් නියද ගැන ඌ විශ්වාස කරනවා. දැන් වතුරේ තියෙනාද කෙස්ලොම් නියද? නෑ.
සමුච්ඡේදක
ඒකෙන් මිදෙන්න ගිහිල්ලා එතන තියෙන රූප කලාප ටිකක් විශ්වාස කරනවා. දැන් එතන බල්ලා හැදුන රූප කලාප තියෙනවා. ඒකත් මුලාවකින්මනේ හැදලා තියෙන්නේ. දැන් මුලාව තියෙනවා නේ. ඒ රූප කලාපත් ඇති වෙනව නැති වෙනව ඕවා අනිත්‍යයි කියලා දකිනවා. නේද? මේ තියෙන දේවල්ද ඔය දකින්නේ? නෑ මේ පැත්තේ මුලාව හින්දා හදාගත්තු දේවල් නේද ඔය බලන්න. නේද? එනවාගේ අවිද්‍යාව දුරු වෙලාද තාම? නෑ. තාම තියෙන දේ තමයි මේ කඩාගෙන බිඳගෙන ගිහිල්ලා බලන්නේ. නේද? දැන් තේරෙනවද අර විද්‍යාඥයෝ ටිකත් ඕක තමයි කලේ කියන්නේ. බාහිර තියනවා කියලා හිතන එක කඩාගෙන ගිහිල්ලා මේව පරමාණු ගොඩක්, මේව ශක්තියින් ගොඩක්, කරව මේවා කියලා ඕවත් වෙනස් වෙනවා. ඈ දෙපාරක් දකින්න බෑ අරව මේවා තියාගෙන එන. හැබැයි තාම හොයන්නේ බාහිර. එන බුදු දහම පැත්ත පලාතකටවත් ඇවිල්ලා නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පණවන්නේ ගම්බයක් පමණ ශරීරය තුලින්. බාහිරින් නෙමෙයි. ඊට දැන් වතුරට එදෙන බල්ලා ඔය මුලාවෙන් මිදෙන්න නම් දැන් වතුරේ ඉන්න බල්ලව කඩාගෙන බිඳගෙන ගිහිල්ලා කොච්චර ආ ඔක පරමාණු කියලා දැක්කත් ශක්තියක් කියලා දැක්කත් ධාතු කියලා දැක්කත් මුලාවෙන් මිදිලා
නෑ.
ඇයි? මේ මවාගත්තු බල්ලෙක් ගැනනේ බලන්න. ඒත් කවදාවත් දකින්න බෑ බාහිරෙන් හොය. ඒත් දකින්න නම් කොහෙන්ද හොයන්න ඕන?
දැන්
හොයන්න වෙනවා. මං මේ බල්ලෙක් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? ඔන්න අතෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ඇත්ත දකින්න නම් ආයතන විදිහට බලන්න. ආයතන පිරිසිදු දකින්න. ආයතන පිරිසිදු දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. අපි බලමු ඔක ආයතන විදිහට බලුවොත් මොකද වෙන්නේ. දැන් බල්ලගෙන් අපි ඇහුවොත් ඇයි ගුරන්නේ? අනේ තව බල්ලෙක් ඉන්නවා. නේද? කොහොමද තව බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තා. කියයි පේන නිසා නෑ බලන්න. ඇහැට පේන නිසා. අන්න දැන් අපි දක්ෂ වෙන්න ඕන ඔතන ආයතන ටික වෙන් කරලා. ඇහැට පේනවා නම් මොන ආයතනද? චක්කාය. ඒතර මූ මේ අවබෝධයට මේ දැනුමට ඇවිල්ලා තියෙන්නේ ඇහැ පාවිච්චි කරලා. ඇහෙන් දැක්ක නිසා. නේද? ඇහෙන් දැකපු නිසා තමයි බල්ලෙක් ඉන්නවා කියන නිගමනයට ඇවිල්ලා තියෙන්නේ. දැන් එතෙන්ට ආවේ කොහොමද? ඇහෙන් දැකලා නේද? ඇහැ ගැන අන්න අපි දැන් වෙනම අපිට විමසලා බලන්න ඕන. ඇහැට පුළුවන් මොකද්ද කරන්න? ඇහැට පුළුවන් වර්ණ සටහනක් හදලා දෙන්න විතරයි. ඇහි කාචයක් තියෙනවනේ, ඕකෙන් නේද? වර්ණ සටහනක් හදලා. ඇස් පෙනීමා දුනොත් ගිහිල්ලා මොකද කරන්නේ? කාචේ මාරු කරගන්න. සුදබේ දිලා නම් ඕක සුදුයි කරගන්න. නැත්නම් කණ්ණාඩි දෙකක් දාන්න. මොකටද? කාචය අලුත් කරගන්නේ මොකටද? බලන්න කියන්නේ මොකද්ද? එතකොට බලන්න මේ ඇහැ ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බය සුද්ධ කරගන්න. නැතෝ එළියේ තියෙන රූපෙ පේන්නේ නැහැ කියලා ඒ රූපෙද අපි හදන්න යන්නේ? අපේ ඇහැද? අපේ. එහෙනම් අපි දැකලා තියෙන්නේ එළියේ තියෙන එකද අපේ ඇහැ හදලා දීපු එකද? අපේ ඇහි හැකියාව අනුව හදලා දීපු ඕ ප්‍රතිබිම්බය තමයි උදව් වෙලා තියෙන්නේ අපිට දකින්න. නේද? හේ හැකියාව අනුව යම් කිසි ප්‍රතිබිම්බයක් මේ ඇතුලේ හදලා දුන්නා නම් ඕක තමයි උදව් වෙලා තියෙන්නේ අපිට දකින්න. තව විදිහට කිව්වොත් අපේ හිතට දකින්න උදව් කරලා තියෙන්නේ ඔය හැදලා දීපු ප්‍රතිබිම්බය. නේද? ඒ ප්‍රතිබිම්බය රඳා පවතින්නේ හේ හැකියාව මත නේද? මේක කළු සුදු එකක්ද වර්ණ එකක්ද කියලා මේ හැදෙන් හදලා දෙන එක එළියේ තියෙන එක මතද ඒක රඳා පවතින්නේ ඇහැ මත? ඇහැ මත. දැන් සමහර ඇස් තියෙනවා, සමහර සත්තුන්ගේ ඇස් තියෙනවා, උන්ට කළු සුදු විතරයි පේන්නේ. පාට පේන්නේ නැහැ. අපෙත් සමහර ඇස් තියෙනවා, වර්ණන්දතාව තියෙන නේද? අපිට ඒවයි හදලා දෙන්න පුළුවන් මේ මට්ටමේ ප්‍රතිබිම්බ. දැන් එළියේ තියෙන දේද දැකලා තියෙන්නේ ඇහි හැකියාව අනුව උපද්දලා දීපු දේ. ඒකට ඇහි කෘත්‍යය තමයි වර්ණ සටහනක් හදලා දෙන්නේ. නේද? ඒතර හිත ඕක නේද උදව් කරගන්නේ ඕන දෙයක් හිතන්න. මේ ඇහැ හදලා දෙන වර්ණ සටහන දිහා බලලා නේද හිත හිතන්නේ. දැන් ඔන්න බලන්න වතුරට එබෙන බල්ලගේ ඇහැ හදලා දෙනවා අර සටහනට අදාළ වර්ණ ප්‍රතිබිම්බය. නේද? දැන් බල්ලගේ හිත දකිනවා ඔය ප්‍රතිබිම්බය. ඔය ප්‍රතිබිම්බය දිහා බලලා ඌ හිතනවා මෙහෙම තේින්නේ නම් බල්ලෙක් කියලා. නේද? ඇහැ හදලා දීපු ප්‍රතිබිම්බය දිහා බලාගෙන ඌ හිතන. ඌ හිතනකොට නේද ඌට හිතෙන්නේ ඔහොම පේන්නේ නම් බල්ලෙක්. දැන් ඒ බල්ලව කොහෙන්ද හැදුවේ? හිතෙන්. ඇහැ සකස් කරලා දීපු ප්‍රතිබිම්බේ උදව් කරගෙන ඕක ගැන හිතනකොට නේද හිතුනේ ඔහොම පේන්නේ බල්ලෙක් කියලා. දැන් ඌව හැදුනේ හිතෙන් නේද? ඒකට තව දේවල් උදව් වෙලා තියෙනවා. තමන්ගේ පෙර ඇසුර කලින් අත්දැකීම් ටිකත් උදව් කරගෙන දැන් ගන්න එකට ඒ අනුව හිතලා ඔහොම පේන්නේ නම් බල්ලෙක් කියලා හිතුවා. හේ කෘත්‍ය ඉවරයි. එහෙන් වර්ණ සතන හදලා දුන්නා. දැන් ඕක ගැන මනසෙන් හිතනවා. හිතනකොට නේද ඔහොම පෙන්නේ බල්ලෙක් කියලා හිතේ. ඔව්. ඒ දෙවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව එහෙන් වර්ණ සතන හදලා දුන්නා. දෙවෙනි අවස්ථාව ඔකට අනුව හිතුවා. ඔකට අනුව හිතනකොට තමන්ගේ අත්දැකීම් ටිකත් උදව් කරගන්නවා. නේද? පෙර අත්දැකීම්. පෙර ඇසුරු කරපුවත් ඔතෙන්ට උදව් කරනවා. එතකොට දැන් ඔන්න ඔහොම පෙන්නේ බල්ලෙක් කියලා දැන් හිත දැනගන්න. නේද? දැන් හිත දැනගත්තේ එළියේ ඉන්න බල්ලද හිතෙන් හදලා දීපු බල්ලද? හිතෙන් හදලා දීපු බල්ලා. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ඔය දැනගත්තු බල්ලා ඉන්නේ එළියේ කියලා විශ්වාස කරන්නේ. අන්නවම කරුණු තුනක් යෙදিলা නේද වතුරේ ඉන්න බල්ලෙක්ව හැදුවේ බාරගත්තේ. මොකද්ද ආයේ මතක් කරගන්න? එහෙනම් වර්ණ සටහනක් හදලා දුන්නා. ඕක ගැන හිතුවා. හිතනකොට ඔය බල්ලෙක් කියලා ඔන්න දැන් දැනගත්තා. ඊළඟට දැනගත්තු දෙයත් ඇත්ත දකින්නේ. හිතෙන් හිතලා දැනගත්තා කියලා සිහිය නුවණ පිහිටියේ නැහැ. මෙයා හිතන්නේ මේ දැනගත්තේ බාහිරේ ඉන්න බල්ලෙක් කියලා. මේ හිතේ හදපු එක බාහිරෙන් ගිහින් තිබ්බා. ඒ විදිහට නේද වතුරේ බල්ලෙක්ව හැදුවේ. දැන් ඔන්න මෙයා ආයතන ගැන බැලුවා. එළියේ ඉන්න බල්ලා කඩ කඩා බලන්නේ නැතුව බල්ලෙක් ඉන්නා කියලා දැනගත්තේ මොන ආයතන උදව් කරගෙනද? ඇහැයි මනසයි. ඇහැ කෘත්‍ය මොකද්ද? වර්ණ සටහනක් කරන් දෙන්නේ. මනසේ කෘත්‍ය ඕක ගැන හිතලා ඒකට අදාළ රූපයක් හදලා දෙන්න. නේද? දැන් මනසෙන්ම හදපු රූපේ මනසෙන් දැනගන්න. මන ධම්ම මනෝ ධම්ම කියන්නේ මතක තියාගන්න හැම තිස්සෙම මනසෙම නිර්මාණය. මනෝමය දෙයක්. ධම්ම කියන්නේ මනසෙම උපද්දන දෙයක්. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනෝමය. දැන් ලෝහමය කියන්නේ ලෝහයෙන් මහත්. නේද? සරණමය කියන්නේ රත්තරන් වලින්. මනෝමය කියන්නේ මනසෙම. ඒකට ධම්ම කියන එක මනෝමය. මනසෙන්ම හදපු දේ මනසෙන් දැනගත්තා. මන ධම්ම මනෝ විඥාන. මනෝ විඥාණයෙන් දැනගත්තා ධම්ම කියලා අරමුණු කරපු දේ. ධම්ම කියන්නේ මනසක නිර්මාණය. බාහිර දෙයක් නෙවෙයි. හරි. මනසෙන්ම හදපු දෙයක් මනසෙන්ම දැනගත්තා. මනෝ විඥාණයෙන් එතකොට දැනගෙන තියෙන්නේ ධම්ම. මනසක අරමුණු වෙන්නේ ධම්ම. ධම්ම කියන්නේ මනසෙන්ම උපදින. හරි. දැන් වර්ණ සටහනට අනුව හිතනකොට බල්ලෙක්ව උපද්දලා දුන්නා. ඒක ධම්ම. ඒ ධම්ම මනසෙන් දැනගත්තා. මනෝවිද්‍යාව. නේ? මෙහෙම පෙන්වුම් කරන්නේ බල්ලෙක් කියලා දැන් හිතුවා. හිතලා නිකන් හිටියේ නෑ. ওই හිතපු දේ තියෙන්නේ එළියේ කියලා ඊළඟට බාහිරෙන් කියනවා. ඒක අපේ අවිද්‍යාව මුලාව හින්දම කරන වැඩ. හිතෙන් හදපු දේ හිතෙන් හදලා පෙන්වුවා කියන එක ගැන සිහිය නුවණ නැහැ. අපි පුරුදු කරලා තියෙන්නේ ওই දකින්නලා තියෙන ඔක්කොම එළියේ තියෙන ඒවා තමයි අපි දකින්නේ කියලා. නේද? ඔය පුරුද්දට බල්ලා එළියේ ඉන්න බල්ලෙක් තමයි මේ දැනගත්තේ කියලා විශ්වාස කරනවා. අන්න දැන් ලෝකෙට අහු වුණා. මුලාවට අහු වුණා. දැන් අපි දන්නවා බල්ලගේ අවිද්‍යාව මුලාව හින්දා නේද එළියේ බල්ලෙක් ඉන්නවා කියලා හිතලා තියෙන්නේ. එතකොට බාහිර රූපේ හටගන්න සමුදේ තියෙන්නේ මේ පැත්තේ. ගොඩ ඉන්න බල්ලගේ හිතේ. මේ අවිද්‍යාවයි මුලාවයි කියන ඒ හේතු යෙදෙන හින්දායි ඌ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාසයි. එහෙනම් මූට ඔතන ඇත්ත අවබෝධ කරගන්න නම් මේ ආයතන වලින් කරන දේ බලන්න. බුදුහාමුදුරුවෝ පෙන්නනවා අන්න අපිට ඇත්ත දකින්න නම් මේ ආයතන පිරිසිදු දකින්න. දැන් අපි ඇහෙන් දැකලා දෙයක් දැනගන්නකොට එහෙම නැත්නම් අපි කණෙන් අහලා දෙයක් දැනගන්නවා. මේ ආයතන ඕනේ. ආරෙහි බල්ලෙක් ගුරනවා නේද? බල්ලෙක් ගුරනවා නේද? දැන් අපි දැනගත්තේ මොකද්ද? බාහිර ඉන්න බල්ලෙක් ගැන.